අවිවිතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සන්තං වා අජ්ජත්තං සමාධි සම්බුද්ධංගං අක්ඛිමේ සමාධි සම්බුද්ධං හෝති පජානාති අසන්තං වා අජ්ජත්තං සමාධි සම්බුද්ධංගං නක්ඛිමේ අජ්ජත්තං සමාධි සම්බුද්ධං හෝති පජානාති අනුපන්නස්ස වා සමාධි සම්බුද්ධං ගස්ස උප්පාදෝ හෝති තංච පජානාති උපන්නස්ස වා සමාධි සම්බුද්ධං ගස්ස භාවනාය පරිපූරි හෝති තංච පජානාති ගෞරවනීය මහා සංඝ රත්නයේ අවසරයි අපි ගිය වතාවේ යදහස්පතින්දා මේ මාතෘකාවම මතු කරගත්තා. ඒ කියන්නේ සමාධි සම්බොජ්ජංගයේ කියන අත්‍යවශ්‍යානි ධම්මානුපස්සනාවේ බොජ්ජංග පරවේ අර්ථය ගැනිනේ ආයෙදි බොජ්ජංග ධර්මයි. ඉතින් අදත් මේ සංගරාත්‍යත් පාස්ක ඉනිසත් එකතු කරගෙන අද එක් වෙන දවස වටිනොත් මේ මාතෘකාවම තව එදා සාකච්ඡා වෙද්දී නැති භාවනාවට අදාළ කොටස් ටිකක් ඉදිරිපත් කරගන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි එදා මේ සමාධිය කියන එක ප්‍රතිචෛතික ධර්මයක් විදිහට අරගෙන සාකච්ඡා කරා. අවිච්ඡේප ලක්ෂණය කියනවා එකේ නොවිසිරෙන ලක්ෂණය සත්‍යාරමුණ විදී මොකදී මේ විශේෂ පාඩය. රතිය ඒ වගේම සම්පින්දන රසය. සමාධි කතා කරන අවස්ථාවේදී පවතින අනිකුත් සංපයුක්ත කායිසිකයන් ඔක්කොම පිටු කරන ගතියක් තියෙනවා සම්පින්දන රසය. උපසමපච්චපඨාන සමන්ත ඒ සංසුද්ධියාවක් සමසීමක් උපසමයක් වැටහෙනවා. ඒකට සුඛය පදත්තාන විශේෂතු සුඛ පදත්තාන මේ ආකාරයේ අධ්‍යය තමයි මේ සමාධිය පිළිබඳව කෙන්කොට හඳුනා ගන්න කොටු කරලා පෙන්වන්නට පරිග්‍රහ කරන්න පසුකාලීන ආචාර්යයන් වහන්සේලා අත්වල ලබලා දීලා තියෙනවා. එනවා මීට කලින් අපි සාකච්ඡා කරපු පස්සද්ධියේ සුඛේ සුඛේ සමාධිය. මෙතනත් කියන්නේ සමාධිය කියන්නේ ආසන්නම කාරණාව සුඛය බව. එනිසා යෝගාවචරයේ හිත යම් අවස්ථාවක දුක්ඛිත දුම්මන ස්වරූපයට පත් වුනොත් ඒ යෝගාවචරයේ කියේ. ඒ යෝගාවචරය සමතය සමාධිය වඩන කෙනෙක් නෙවෙයි. එනිසා හැම වෙලාවෙදීම ඒ සුඛිත මුදිත තත්වයක් ආයේ හිතේ පවතින tone ඒක හොඳට පෙන්ලා දුන්නා. ඒ පස්සද්ධි සම්බන්ධයෙන් පවතින තන ඒ ආහාර සම්බන්ධව, ඉස්තු සම්බන්ධව, ඉරියාපද සම්බන්ධව තමයි හොඳට ඒ තමන්ගේ මාධ්‍යයෙන් සලකා බලලා යම් ඉරියාපදයක යම් ආහාරයක යම් ඉස්තුකින් ඒ තමන්ගේ සුඛය පස්සද්ධි එනවනේ ඒක වඩන්න ඕන. ඒක වැඩෙන ආකාරයකටයි මේ කටයුතු කරන්න ඕන. එතකොට තමයි මේ සුඛය පදනම් කරගෙන සුඛය පදස්ථාන කරගෙන මේ සමතේ වැඩේ. එතකොට මේ වැඩෙනා වූ සායිසිකතාව කියන්නේ සමාධිය කියලා. මේ සමාධිය ලබා ගන්න පුළුවන් ආකාර දෙකක් කියන බව අද මේ විග්‍රහයකට පත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එකක් තමයි මේ ප්‍රසිද්ධ වශයෙන් පවතින ආගම් අතර සමත සමාධිය. අනිත් එක තමයි මේ බුද්ධාගමන බුද්ධ ධර්මයට පමණක්ම ආවේණික වූ විපස්සනා සමාධිය. මේ දෙක පිළිබඳව අවුල නැත්නම් මේ දෙක පිළිබඳව අවිතද භාවය අනිකුත් ආගම්වල විතරක් නෙවෙයි බෞද්ධයන් අතර පවා පවතී. මේ නිසාමයි ඉතාම අදුපිරිසකට මේ සමත සමාධියක් හෝ නැත්නම් සමත සමාධියෙන් ඉන්නා වූ ධ්‍යානයක් හෝ විපස්සනා සමාධියෙන් ගන්නා වූ මාර්ගඵල පිළිබඳව දුෂ්කරතාවයකට පත් වෙන. මේ දුෂ්කරතාවයට පත් වීම නිසාම සමාධියක් ඇතිවෙන තෝනේ සුඛවත් භාවයේ හිතින් ජීවේ. ඒ නිසා මේක සුඛාව බෝධයක් අවශ්‍යයි. මේ සමත සමාධිය විපස්සනා සමාධිය පිළිබඳව සුඛාව බෝධයක් අවශ්‍යයි. මේ දෙකම පුළුවන් දෙකක්. මේ දෙකෙන් කොයි එක කොයි වෙලාවෙ පාවිච්චි කරයිද කියලා ඉතාම සමාරුයි කල්ලාතෝ විනිශ්චය කරා. ඒ නිසා අපි පරිසම්පදා මාර්ගයේ සමත පුබ්බංගම ක්‍රමය, විපස්සනා පුබ්බංගම ක්‍රමය, යුගනද්ද භාවනා කියලා මේ දෙකම සම දැන් දීලා තියෙනවා. ඉතාම කරව තමයි ධම්මුද්දච්ච පහන මානස විග්‍රහිත ධම්මුද්දල්ත විග්‍රහිත මානස සමාධි ක්‍රමයේ කියලා පෙන්නලා දෙන තියෙන්නේ ඒ පොඩි එකට පොදුයි. ඒ නිසා සමත ක්‍රමයේ සා විපස්සනා ක්‍රමය මේ දෙක අතර මැද යන ක්‍රමයේ කියන තුනම සමසම මට්ටම් වල තියෙන්නේ. ඒ නිසා හොඳට දැනගන්න ඕන යෝගාවචරය මෙන්න මේකටයි සමාධිය කියන්නේ. නැත්නම් සමාධිකයි කියේ ඉතින් ඉදිරිපත් වෙනකොට මෙන්න මේකයි ලක්ෂණය, මේකයි රාසය, මේකයි පටිපට්ඨානේ බදත්තානේ. නැත්නම් මේක තමයි යා තියෙන බාද ලකුණ. මේ තමයි යා කරන වැඩේ. මෙහෙම තමයි අපිට ඒක වැටහෙන්නේ. මේන්න මේ කරුණු ලං වෙනකොට, ආසන්න වෙනකොට, බදස්ථාන වෙනකොට තමයි මේක පහළ වෙන්නේ කියන කාරණාව දැනගන්න ඕනේ. ඒ පහළ වෙනකොට මේ අවිසද භාව, හිතේ වික්ෂිප්ත භාව, විපිලිතර භාව නැති වෙන ගතිය තමයි කියන්නේ. මේක තමයි ඊගාවට මේ බුද්ධංග ධර්ම වල සඳහන් වෙන උපේක්ෂාවට සිතාමත්ම ආසන්න කාරණාව වෙන්නේ. එව නැත්නම් ප්‍රමෝදයෙන් ප්‍රීතිය, ප්‍රීතියෙන් පස්සද්ධිය, පස්සද්ධියෙන් සුඛේ, සුඛයෙන් සමාධිය, සමාධියෙන් උපේක්ෂා. ඒ උපේක්ෂාවෙන් තමයි ප්‍රඥාව මෙතුන් දිනනන් ඒ මාර්ගපත්‍යාවට පෙළගැහෙන්නේ. ඒක නිසා මේ සමාධියේ හැම ආගමකටම ප්‍රධාන පැතිරිච්ච ධර්මයක් කියලා. ඒ වාගේම බුද්ධාගමේ බුද්ධ ධර්මයේ බලනකොට භාවනාව කියන වචනත් එක්ක මේ සමාධිය බොහෝමත්ම ළඟ සමීප චිත්ත රූපයක්ම වෙනවා. භාවනා කරනවා කියනකොට සමාධිය තමයි ඒකෙන් ප්‍රධාන කරගන්නේ. නමුත් මේ සමාධිය පිළිබඳව ඒ මෑත කාලයේ මේ බෞද්ධ භාවනාව ඇතුළත ප්‍රබෝධයට කලින් ගාහක් වෙලාවට තිබුණේ උද්දෝත්පාද කාලයට කලින් තිබුණු ඒ පූර්ව සමත සමාධියමයි. ඒක ලබා ගැනීම තිබුණු දුෂ්කර පහවේ නිසා භාවනාවේ මෙලෝ වශයෙන් ප්‍රතිඵල ලබා ගැනීම කියන එක නැතිලා ඉන්නවා. බොහෝම දුර නිවන් දක්ින්න බෑ මේ කාලේ, මේ ධ්‍යාන ලබන්න බෑ කියන අදහස දැන් අභියෝගයට ලක් වෙනවා. ඒකට ප්‍රධාන හේතුනේ මේ විපස්සනා සමාධිය අර සමත සමාධියට උර දීපු නිසා. ඒ විතරක් නෙවෙයි, ඒ ඇතිවීමත් සමගම මේ සඳහා පැවිදි වීමම, ලංකාවේ ඉපදීමම මොනක්වත් අවශ්‍ය නැහැ. ඕනම කෙනෙකුට මේ தත්වය උරගාලා බලන්න පුළුවන්. උපපති බෞද්ධයෙකු නම් නැතුණත්, ඉස්සෙ උනත්, පුරුෂ උනත්, පැවිදි උනත්, උපැවිදි උනත් උරගාලා බලන්න පුළුවන් தත්වයක් ඇතිලා තියෙනවා. මෙන්න මේ නිසා අර මේ භාවනාවේ පෙරලියට කලින් අනිමිති කාලේ එහෙම නැත්නම් සම්ප්‍රදාන කූලව බුද්ධාගම බලපු යත්තන්ට මේක අභියෝගයක් කියලා කියනවා. එයත්ෝ හිතාගෙන හිටියේ මේක අපේ අධිකාරියද කියන්නේ මේක සමත සමාධිය නැතුව කරන්නවත් බෑ, පැවිදි වෙන්න නැතුව, එහෙම නැත්නම් මේ වාගේ මේ ප්‍රතිඥා දෙන්න නැතුව කරන්න බෑ. නමුත් මේ විපස්සනා සමාධියේ තියෙන ආවර වැඩි කර ගැතිය නිසා ඒක පැහැදිලිවම පෙන්නලා දුන්නා. ඒ කාලේ වගේ භාවනා කරනවා විතරයි කවදාකවත් ධ්‍යානයක් මාර්ගඵලයක් නැති ඒ කරන්නන් වාලේ කරනවා වෙනුවට අද කළත් නොකළත් ඒ ධ්‍යාන මාර්ගඵල ලබන්න පුළුවන් කියන අදහස මතුවීමත් ඒ මතුවේ කියලා ඇවිත් වෙලා ඒ ප්‍රයෝජන ගන්න ඇත්තන් තුල ඔය කියන සම්ප්‍රදාය රැකෙන නොරැකෙන දෙපාර්ශ්වයක් ඉන්න පුළුවන් කියන අදහස් ඒ පරණ සම්ප්‍රදායන කූල පත්‍රයේද අභියෝගයක්. ඒක දෙල්ලුම් කාපු දෙයක් වාට පල්ලේවා. සාමීරල්ල යනවා. සාමීරල්ල සමතේකට පත් වෙලා නැහැ. කොයි අතට සමතේටපත් වෙයිද කියලා කියන්න අමාරුයි. නමුත් අපි අද අහුවෙලා තියෙන්නේ අන්න ඒ කැළඹිලි යුගයේද. මේ මගේ පැත්තෙන් ඉස්කලිකව මම දකිනවා අපි වාසනාවන්තයි. ආනේ විශේෂ ඒ කම්පන චංචල අවස්ථාවෙ ඉන්නේ ඔය රැල්ල කොයි අතට යයිද කියන්නේ. අමාර ඇත්ත විශ්වාස කරනවා මේ විපස්සනා මේ රැල්ල ඉක කාලයයි පවතින්නේ නැවතත් අර සමතේම උපත් සමතේම ලොකුයි නැත්තම් බුද්ධ කාලයට කලින් තිබුණේ අදහසම මතුවෙන ඉඳ තියෙනවා කියන්නේ. මේක මේ බුද්ධ ජයන්තියත් එක්ක ඇති වෙච්ච කලබිල්ලේදී මතුවෙච්ච විපස්සනා රැල්ලක් මිස මේක බුද්ධ කාලයේ බුද්ධ ජානනාදේ මත කරා වගේ යාව ජීව තත්ත්වයක් නෙවෙයි. මෙන්න මේ අවස්ථාව ප්‍රෝදෙන්ට අරගෙන වාම ක්‍රියාත්මක වුණොත් එක්ක සමත මාර්ගයෙන් උපසමා මාර්ගයෙන් කියන දෙපාර්ශවය සඳහාම හිතේ කුළු ගැන්වීමක් මේ ලබා ගන්න පුළුවන්. ඒක නිසා අපි හොඳට ගැලසුම් කරලා ආපු ගමනක් නේ. ඒක ආත්ම භාවවල කරපු වටිනා සින්කමක සින්තිපින්ක් වේ. ඒක ලෝකෝත්තර අධිගමයක් සඳහාම පාරමිතා සීත්‍රයෙන් කරපු පින්කමක ප්‍රතිඵලයක් කියලා දුර තීතාගත්තර කරගන්න. එහෙව් මේ විපස්සනාව විකින් කුළු ගන්නන ලද භාවනා රැල්ලක් තියෙන කාලේ පවා මිත්‍යා දෘෂ්ටික ප්‍රදේශයේ තමයි ලෝකේ මනසෙන් අතර වෙන්නේ. මේ එකකට විතර වගේ මේ සම්මිය දෘෂ්ටිය සාමාන්‍ය ආගමක් වශයෙන් පිළිගන්න මට්ටම තියෙනවා. ඒ නුත් අපි මේකට කියන්නේ Hindu ආගම සහ බුද්ධ ආගම අදහන පිටසක් කියලා. ඒ නුත් මේ කර්මේ සහ කර්මඵලේවත් අදහන. ඒ නුත් බෞද්ධ දේශ අතරෙනුත් මේ විපස්සනා වෙම නැත්නම් මෙලෝ වශයෙන්ම නිවන් දකින්න ඕනේ කියන කවුරු කොහොම වුණත් පටන් ගන්න පුළුවන් යේ කියන ප්‍රමාණය සුළුතරය. ඉතාමත්ම සුළුතරය. ඒ සුළුතරය අතර පවා අද මේ ඉස්සරහට සාකච්ඡා කරන්න වෙන කාලයක හරියට භාවනා පිළිබඳ අවුල් වත. වැදෙට බහැලා වතුරට බහැලා පින්නන හදන දේශ බොහොම ටිකයි. ගොඩ ඉඳගෙන තමි ගහන කට්ටිය වැඩි. මේ දැහතු කට්ටියගෙනුත් දෙවට එයත් බොහොම අවංකයි. එයත් සංගේ අදහස් සාකච්ඡා කරනවා. කල්නකොට හරියට පටලවිල්ලක තියෙනවා. හරි පටලවිල්ලක් තියෙනවා. මේකදී මේ ප්‍රධාන වශයෙන්ම අපි මුල් කරගන්නා වූ සමතේ පිළිබඳව නැත්නම් සමාධිය පිළිබඳවම ලොකු පටලවිල්ලක් තියෙනවා. ඉතින් මේ පටලවිල්ල තියෙද්දි අපි තාමත් ඌර කාලීනව අපේ ජීවිතේ පූජා කරලා ඒ සඳහාම ගත කරනකොට මේ මාස්තුකාව ටිකක් අපි විස්තර දැනගන්න ඕන. දැනගත්තේ නැත්නම් අපිට හිතෙනවා අපි ලෝකෙන් ගෙන් වෙලා වැරද්දක් කරනවා දන්නේ නැහැ. කඩේලා ඉන්නවා දන්නේ නැහැ. ඒ නිසා ඒ දවසක අපි ඒ අත්වරම් වෙච්ච වෙලාවක අපි ළඟට ආවේ නැත්නම් අපි ලෝකෙට ගිය වෙලාවේ අපි ඉන්න තැන පිළිබඳව දැනගන්න මේ සමාධිය පිළිබඳව දැනගැනීමම සෑහෙන ආලෝකයක් වෙනවා. ඒ නිසා සමත සමාධිය සහ විපස්සනා සමාධිය කියන දෙක හොඳට විස්තරව දැනගන්න. ඒකින් බලනකොට නම් පේන්නේ මේ වගේ පිරිසක දෙකම තියෙනවා. නමුත් අඳුනගන්නේ නැහැ. අඳුනගන්න තියෙන අපහසුකම ඒ වගේම හිතේ දක්වන මේ ප්‍රතික්‍රියාවත් එක. සමහරවිට ඒක මේ අරකට ආසකන එක නම් මේකට අකමැති. මේකට ආසකන එක නම් අරකට අකමැති. මේ නිසා අනිකුත් සමාධිය මතුවෙනකොට ඒකට ප්‍රතික්‍රියා කරන බෙහෙත් කරනවා. කරදිලයි කියලා. සමත සමාධි හොයන කෙනාට විපස්සනා සමාධිය ආවොත් සහල වෙනවා, කම්පා වෙනවා, චංචල වෙනවා, කම්පන වෙනවා, සිතින් නූල් බඳිනවා. ඒ වගේම විපස්සනා සමාධි හොයන කෙනාට සමත සමාධිය ලැබුණොත් ඒක පිළිගත් ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ මොකද මේ මාතකදී මේ ලෝකේ එහෙම නැත්නම් භාවනා ලෝකයේ ඇති වෙච්ච මේ දෙකේම වැඩ ගන්න පුළුවන් ගැතිය පිළි බඳවුව ඥානයේ සුතමේ ඥානයක් ඇති. චින්තාමේ ඥානයක් ඇති. මේ නිසා භාවනා කරනකොට මේ දෙකෙන් එකක් මොකක් හරි මතුවෙනවා. මතුවෙන එක කෝටෙන් හරි වැඩ අරගෙන යන්න නම් අන්නර කියන පතමනිකාරේ නැත්නම් රැඩිකල් වාදීව තුන් සමාධියට හරව ගන්නට යෝගාචර දැනගන්න ඕනේ. අභාගියකට වගේ අද මේ දෙපිට කඳුරු දෙකක් වැඳගෙන විපස්සනා කරන කට්ටිය කියන විපස්සනාවමයි සුද්ධ විපස්සනාමයි කියලා එක කඳුරක් ගන්න. අනිකත්ෝ ත්‍රිපිටකයේ ගෙන හරපාමින් සමතය සුද්ධ සමතේමයි නැත්නම් සමාධිය සමත සමාධියමයි කියලා මේ දෙපාර්ශ්විත වීම නිසා මේ දෙකම සාමාන්‍ය ප්‍රමාණයට තියෙන ආලංක යෝගාවචරය අර ගුරුකුල මාතවට මේ ගුරුකුල වාදත් එක පටලැවිච්ච ගැටියක් තියෙනවා. ඒක අර ගිනි ගන්න දැවෙන ප්‍රශ්නයක්. නමුත් මේ එකපාර දැවෙන්න ඕන කමක් නැහැ. අවශ්‍යයන්ට පස්පතියයි සුඛයයි සමාගයේ තුනම සීකලා. එනිසා අපිට ගුණ ගහන ගන්න වාද විවාද කරන්න ඕනේ. මේ තියෙන මූල ධර්ම අපේ චින්තාමේ වශයෙන් සුඛමේ වශයෙන් මේක දාලා බලනවා. ඉච්ඡාපිනවද? ඒක වෙන්න පුළුවන්ද? පුරු නිගමන වලට බහිඳ අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා ඥාන ගැන වචන ගැන කතා කරත් ආරම්මනූපනිධ්‍යාන ලක්ෂණූපනිධ්‍යාන කියලා දෙකක් හොඳටම අපේ සාහිත්‍යය බලන්න. හරි. අපි ගත්ත ආරමුණ සමත ආරමුණක් නම් අපි කියන පස්චක්්‍ය ආරමුණක් අරගෙන ඒ ආනාපාන ආරමුණ එහෙම නැත්නම් බුද්ධානුශසතිය සමතේ නැත්නම් ඔය සමතබලි සමතබලි කර්මස්ථාන වශයෙන් ගතන ගැනීම ඒ සමත ආරමුණ කොයි එකක් හෝ අරගෙන ඒ ආරමුණේ නිමක්ම වීම මාර්ගයේ ආරම්භන උපනිච්ඡාය මේ ආරමුණම සමනයි අනික් ලෝකෙ ඔක්කොම අමතක කරලා ඒ ආරමුණ මතම නිමක්ම වීමේ ආරම්භන උපනිච්ඡාය ලැබෙනවා. එහෙම නැත්නම් මොනම හෝ ආරමුණක් අධ්‍යාත්මික වේවා බාහිර වේවා කොයි එක හරි අපි අත්දකින්නේ අධ්‍යාත්මිකවනේ ආනේ අධ්‍යාත්මිකව අත්දකින් අවස්ථාවේ මුලින් ඒක ආරමුණක් ප්‍රත්‍යක්ෂයක් වශයෙන් අරගෙන එයින් ඇති කර ගන්නා වූ ප්‍රත්‍යක්ෂය තුළින් බහගෙන ඒ තුළ ඇති අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ දැකගෙන ඒ කියන්නේ කලින් වෙනමම සුද්ධ සමතයක් සම්මත සමතයක් ගන්න නැතුව ඒක්ෂණික සමාධියක් ඇති කරගෙන සම්මත තීතිකෝ සමාධියක් ඇති කරගෙන විපස්සනා අවධියේ ගිහින් මාර්ගඵල අවස්ථාවේදී ලෝකෝත්තර ඒ ධ්‍යානෙක දෙක්ක වැඩ කර ගන්න පුළුවන් කියන අදහස. මේකට හුඟක්ම සාධක නැත්නම් ප්‍රතිසතේ වශයෙන් වැඩිම තියෙන්නේ ආරම්මන උපනිධාන ක්‍රමය. සමත සමාධිය ඇති කරගෙන උපචාර අර්පණ සමාධිය ඇති කරගෙන සතුට ධ්‍යානෙව අර්ථ සමාපත්තිය අරගෙන ඊට පස්සේ විපස්සනා විපස්සනාවට හරවන ක්‍රමය මේක තමයි අපි කියන්නේ සමත කෝප්පංගම විපස්සනා ක්‍රමය. නමුත් ඒ වාගේම තමයි විපස්සනා කුඹංගම සමතය ඒකටත් අපි අර වගේම සංස්කාර කොටස කරමු කරනවා. මේ සංස්කාර කොටසේ මුලින්ම අපි හිත යොදන්නේ ඒකේ සතහන ආකාර දකිමින් අරමුණත් එක්ක පුළුවන්තරම් හිත ලං කරනවා. මෙනෙහි කරමින් මෙනෙහි කරමින් බින්දීම හැකලින් වශයෙන් හෝ ආනාපානෙ වශයෙන් හෝ හොඳට ලං කරලා ඒ ප්‍රත්‍යක්ෂ කොටස විතරක් වෙන් කරන්නේ නැතුව සමස්ත අරමුණම නැත්නම් සම්පූර්ණ සංස්කාර පුඤ්ජයම විපස්සනාවට භාවනාවට ලක් කරනකොට ඒ මතුවෙන ඒ අරමුණ තුලින් මතුවෙන රූප ලක්ෂණ වේවා නාම ලක්ෂණ වේවා හේතු ලක්ෂණ වේවා ඵල ලක්ෂණ වේවා එනදී වඩාම ප්‍රකට දෙයින් දැකගෙන සම භාවනා කරගෙන යනකොට හිතේ අපේ අර්ගිය ධර්ම දේශන අවධාන කෙරුවාගේ ඒ චිත්තක්ෂණේ ඒ චිත්තක්ෂණේ පහළ වෙන සමතයක් අර මුනු වෙන්නේ නාම ධර්මයෙන් රූප ධර්මයකට මාරු වෙනවා වෙන්න පුළුවන්. හේතු ධර්මයෙන් ඵල ධර්මයකට මාරු වෙනවා වෙන්න පුළුවන්. ඒ කොයි මාරුව සිද්ධ වුණත් අර මුනත් එක්කම හිත සමාන්තර වේගයකින් ක්‍රියාත්මක වෙන්න හදනකොට මේ චින්ත මේ චිත්ත ඒකාග්‍රතාවයේ ඉඳසල වෙනවා. ඒ ඉඳසල සිච්ඡාම සෑහෙන වෙහසක් සෑහෙන දුක්ඛ ප්‍රතිපදාවකින් තමයි මේ චිත්ත දීති පරම්පරාව දිගට දැඩි මෙනෙහි කිරීම මාර්ගය. දැඩි සතිය මාර්ගයෙන් පවත්වාගෙන යනකොට ඒ භාවනා පරියන්කේදීම ඒ විපස්සනා චිත්ත වීතියේම දිගට පවත්වාගෙන යනකොට තමයි මේකේ ඒ සමතය නැත්නම් භාවනාව සඳහා අවශ්‍ය කරන සමාධිය පුරෝජනවත් වෙන කාලයකට වැඩේ. පුරෝජනවත් වෙන කාලයකට මෝරයි. ඒ මේරුවාට පස්සේ නම් අර සමත සමාධියේ තියෙන උපචාර මට්ටමක තියෙන ගුණ මේ ක්ෂණික සමාධිය ලබා ගන්න පුළුවන්. නමුත් මේ විපස්සනා යෝගාවචරයට ඒ ක්ෂණික වශයෙන් ඇති වෙන සද්ද සූපචාර සමාධියේ උපචාරයක් වාගේ ක්‍රියාත්මක වෙන සමාධිය සාහවරු කරගන්න තාක්කල් පුතුමාකාර වේදකට පත් වෙනවා. ඉතින් අර සංසාරේ දුක හොඳට දන්නේ මෙලෝ වශයෙන්ම නිවන් දකින්න ඕනේ කියන බැදි අදිෂ්ඨාන පූර්වක වෙනාට මේ දුක ලොකු පොහොරක් වෙනවා. ලොකු ආහාරයක් වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් අපි මෙතෙක් කළා මේ ඉදිරිපත් කරගත්ත කරුණු මූල ධර්මානුකූලව බලනවනම් අපි කියනවා සමත සමාධිය සඳහා ප්‍රත්‍යක්ෂ අරමුණක් ඉදිරිපත් කරගන්නවා. විදර්ශනා සමාධිය සඳහා අපි පරමාර්ථ ධර්මයක් ඉදිරිපත් කරගන්න වෙනවා. විදර්ශනාදා අපි එහෙම කියනකොට විපස්සනා සඳහා පරමාර්ථ ධර්මයක් අනුමත කරගන්න වෙනවා. නැත්නම් ඒකෙත් ලක්ෂණ මත කරගන්න බෑනේ. නමුත් කවදාකවත් පරමාර්ථ ධර්මයක් මත ඔය හිත ඒකාග්‍ර කරගන්න අමාරුයි. සම අර ප්‍රඥාක්ති අරමුණක වගේ ඒකාග්‍ර කරගන්න අමාරුයි. ඒ නිසා අපි ගත්ත අරමුණේම ඉඳින ඉඳිම හෝ ආනාපානෙ හෝ අතපය කුලන වෙලාවකෝ මුලින්ම එයතාව සතරන ආකාරයේ කියනව ප්‍රඥාක්තිය තමයි හිතියෝ ගන්න. ඒ ප්‍රඥාක්තියට පුළුවන් තරම් සමීපව බැලීම තුලින් ඒ තුලින්ම එයතාව මේ සම්පති ලක්ෂණය සාමාන්‍ය ලක්ෂණ වලට ඉදාරන. ඒ නිසා විපස්සනා භාවනා කරන කෙනා සමත සමාධියක් ලැබුණාට සමාධිය කියන එක තේරුම් ගන්න. ඒ සමාධිය ඇති වෙන්න නම් Taman හිත යොදන අරමුණේ මූලික වශයෙන් සතරන් ආකාර කියන දෙකට හිත යොදලා එය පමණක් හරි අනිකුත් සියලුම දේවල් කෙරෙහි අවධානය යොමු නොකර දිගටම ඒ අරමුණේ හිත පවත්වා ගන්න වෙනවා. ඒ නිසා ආරම්භය සමත ආරම්භයක් විපස්සනා ආරම්භයක් සමානයි. සෙන්සයිකරි කියනවා මේ සංඛාන පඤ්ඤත්ති මේ ආකාර පඤ්ඤත්ති කියන ඒ අරමුණේ සකහන ආකාරය ආදී මූලික ලක්ෂණ දෙකේ තමයි හිතයි අරමුණ දෙකයි ඇඳගන්නේ. ඒ ඇඳගෙන යනකොට නමුත් අර සමතේදී වාගේ ප්‍රඥාක්තියට පමණක් සීමා කරලා ලක්ෂණේ වැට හිමේ දොරට වැසීමක් නැහැ විපස්සනාදී. විපස්සනාදී මුලින් ඉඳලාගටම ආරම්භක ආකල්පය සතහන් ආකාර මත හිටියත් යම් වෙලාවක ඒ සතහන් ආකාර හැලෙනවනම් ඒ හැලෙන්න ඉඩ ඇරලා ඉන් එහාට තියෙනා වූ ස්වභාවික ලක්ෂණ ඉක්මවල ගියා වූ සංතති ලක්ෂණයට හිත යෙදවීම තමයි ඒ බුදුරජාන් වහන්සේ ගත්ත ප්‍රයෝගය. මේ නිසා ඒ ආරම්භක කොටසේදී අර ඊට කලින් Hindu ආගමේ බ්‍රාහ්මණ ආගමේ උපනිෂද් ධර්ම වල දක්වන කාලයේට ඒ අරමුණ මත සතහන් ආකාර දිගේ අරමුණත් එක්ක ආද වෙලා එහි යම් ප්‍රමාණයකට සමාන්තර ගමන විපස්සනා විතවශ්‍යයි. ඉතින් විපස්සනාට සමාධිය අවශ්‍ය නැහැ කියන ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේකදී හොඳට පැහැදිලි කරගන්න නිදර්ශනයක් දෙන්න පුළුවන් මේ ආනාපානයි. උගවදෙනෙක් එක සමත විපස්සනා අධිපත්තකම ආනාපානිය යොදලා නැත්නම් ඒක සාකච්ඡා කරනකොට මේ ත්‍රිපිටකයේ දින කරුණු කාලකලාප ලබනකොට බොහෝම පැහැදිලිව මේක විස්තර කරන්න පුළුවන් විශේෂයෙන්ම භාවනා කරපු පිළිසකට. කොහොමද? අපි දන්නවා මේ සතින්ද්‍රියට අරමුණු වෙන්නා වූ ඕනෑම දෙයක් අපිට අත්දැකීමක් බවට පත් වෙන්න නම් එතන කාරණා තුනක් සම්පාද වෙනවා. ద్వාර ආරම්මන සදුපපන්න කියලා කියන මේකට. බොහොම බරපතලයි මේ පුංචි දෙයක් මේ විස්තර කරන්න හදාගෙන නමුත් විස්තර වෙන්නේ බොහොම අමාරු දාර්ශනික විග්‍රහයකින්. අපි මේ විදිය ගන්න වෙලාවේදී විදියට ඒ ලීකැලකින් සාතු කරමු. විදිය තමයි එතනදී ඒ සාක්තුව ලබන සත්‍යෙ නිකුත් කරන උපකාරය. ඒ සත්‍යෙ අවසන්න නම් ඒ gediyට අපි එකට කියන්නේ සාසනානුකම අත කියලා අතෙන් ගන්න. අපි කියන්නේ අපේ අත නෙවෙයි අර ලී කැලරි කියන්නේ අත කියලා. අතෙන් තට්ටු කරනකොට සත්‍යයක් පිටේ. ద్వාරයේ වශයෙන් පෙන්වන්නේ gediy ආරම්භනේ වශයෙන් පෙන්වන්නේ අත tadubapanna. ඒයි නිපන් දේ විදිහට අපි ගන්නවා සත්‍යෙ. මේ වගේ දෙයක් සිද්ධ වෙනවා ආනාපානේ කරේ. අපි හැමේ තියෙනවා සංවේදී භාවයක්, ඔපයක්. ඒ ඔපේට මොනවා හෝ පිටින් ඇවිල්ලා වදිනකොට ඒක දැනගන්න පුළුවන් ගැතියක් තියෙනවා. අපි ඒකට කියනවා මේ කාය ප්‍රසාදේ කියලා. ඒ කාය ප්‍රසාදේ උණුසුමක්, සිසිලසක්, ගහන දෙයක්, මුරුදු දෙයක්, සුමුදු දෙයක්, උණු මේ කම්පන දෙයක්, චංචල දෙයක් වැඩිචාම ඒක දැනගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. පිටිස් ගැසොල එක නෑ දත්සොල එක නෑ නියවල එක නෑ නමුත් හැම සාමාන්‍ය හැමතැනම වගේ තියෙනවා ආන්නේ ඒකට ඇවිල්ලා උෂ්ම ගන්නකොට මේ වාත ධාරාවක් උෂ්ම රැල්ලක් වාදි ඒ උෂ්ම රැල්ල වැඩි වීම නිසා එක් උණුසුම් සිසිල් ගති ඒනතන් කම්පන චංචල ගති කිරිවැටිච්ච භාව බර භාව අපට වැටෙනවා එහෙනම් නැත්නම් මේ අතුලෙන උෂ්ම පිට වෙන උෂ්මයි කියලා වෙන්කර දැනගන්න පුළුවන් ගතියක් අපට තියෙනවා ඒකෙදී හමේ පවතින වූ ඒ sannivedana නැත්නම් දැනගන්න පුළුවන් ගතියට අපි කියනවා කාය ద్వාරය කියලා ඒක තමයි දොරටු ඒ දොරටුවෙන් තමයි අර වාත ධාරාව ඇවිල්ලා හැප්පීම නිසා සිදු වෙන sannivedane ඇතුළට යන්නේ ඒ සඳහායකට හේතු වෙන වාත ධාරාවට අපි කියනවා ආරම්මණය කියලා. මේකට කියනවා වායෝ පොට්ටබ්බ ධාතුව තමයි ආරම්භු වෙන්නේ. ඒක ඇවිල්ලා අර කය වැඩිච්චාම අන්න ඒතර ලකුණක් පහළ කරනවා. වැඩිච්චි බවට සීතලස උණුසුම කම්පන චංචල ගති පහසු ගති ආයාස ගති අනායාස ගති මොනවා හෝ පහළ කරනවා. මෙන්න මේ තුන වෙන් කරලා දැනගන්න පුළුවන් නම් වකල් භාවනා කරපු කෙනෙකුට ඒක හිත යෙදීමත් භාවනා පිළිවෙල විසත භාවයට හේතු වෙනවා. මේ ආරම්භන වශයෙන් ගන්න ඉහළ පහළ යන හුස්ම ධාරා කුලක් ධාරා. සමතයේට කරමුණු වෙන්නේ මෙන්න මේ උලංගන. ඒ උලංගනල්ල මැත්තේ නැවත නැවතත් ආස්වාද ප්‍රසවාස වශයෙන් මෙනෙහි කරමින් කෝ දැනගනිමින් හිත පැවැත්වීම තමයි සමත භාවනා. එනේ උලංගනල්ල සියුම්නාත් ගොරෝතුනාත් දිගුනාත් කෙටිුනාත් මුල මැද අග කොහෙ වුණත් හුස්ම රැල්ලේ පමනක්ම හිත රඳවවා. ඒ හුස්ම රැල්ල ගෙවි යාමත් සමගමතු වෙන්නා වූ ආනාපාන ප්‍රතිභාග නිමිත්තට හිත ගියා නම් අපි කියනවා අර්පණ සමාධියකට හිත වැඩුණයි කියලා. ඒ අවස්ථාව මැද තමයි ඒ හුස්ම රැල්ල ගෙවිගෙන යනකොට මතු වෙන්නා වූ පහසුකම් ආලෝක නිතරම ඒ හුස්ම රැල්ලෙහිම හිත රැඳෙන ගතිය වැඩි ඒ පහසුකම් ආලෝක ගති වැඩි අවස්ථාවක් අපි කියනවා අරමුණට නැත්තම් මේ ධානයේට කිට්ටු කරපු අවස්ථාව ධානයේ උපචාර අවස්ථාව කියලා ඒකට උපචාර සමාධිය කියලා කියනවා ඉස්ලාම් විචිප්ත හිත ඊගාවට ආනාපාන අරමුණේ හිතලා ආනාපාන අරමුණ වැඩි වැඩියෙන් ආශ්‍රය කරලා කිට්ටු කරලා අවසාන ආනාපාන අරමුණ නිසා මතුණා වූ ප්‍රතිභාග නිමිත්තද හිත වැටීම අපි කියනවා අත්මන සමාධිය කියලා. නමුත් මේ අවස්ථාවල් වලට අර හැමේ තියෙන සංවේදී භාවය කොපමණක් උදව් කරනවා ඒ වගේ සංඥා පහල කරනවා. ඒ සංඥාවලුත් අපිට මේ ආනාපාන දිගට පවත්වාගෙන යන සඳහා උපකාර කරන වෙලාවලුත් තියෙනවා බාධා කරන වෙලාවලුත් තියෙනවා. උපමාවක් විදිහට කියනවනම් ආනාපානෙ සමත වශයෙන් කරන කෙනාට ආනාපානෙම හිත පවත්වාගෙන යනකොට කය පහසු කම්මස් වෙනවා. ඇඟ සුද්ධ දාන්න වගේ පහසු වෙනවා. ඒ වගේම අනිකුත් ඔය හැමේ නලිය යන්න වගේ දේවල් මතු වෙනවා. ඒ තමයි මේ sannivedanaya අපිට වැටෙන සංඥාවන් ලොකු කරපෙන්නන වෙලාව. නමුත් සමත යෝගාදිය කියන යෝග ගණන් ගන්න එපා. ධිකතෝම හුස්ම රැල්ල පමණක්ම බලන්න. කය පහසු නැයි කියලා හිත එහි විසෙහි වික්ෂිප්ත වෙන්න දෙන්න එපා. ආලෝක පෙනුනායි කියලා ඒ විසෙහි හිත වික්ෂිප්ත වෙන්න දෙන්න එපා. වෙන මේ සබ්ද ඇහුණයි කියලා උල්ලුවන් තරම් හුස්ම රැල්ලේ මේ ආනාපානයට හේතු වෙන ආරම්මණයෙහිම හිත පැවැත්වීමට ආරම්මනෝපනිච්ඡාන කියන සමත සමාධිය සඳහා දෙන උපදේශයයි. නමුත් අපි හිතමු මෙහි පුච්චලයා ඒ විදිහට අරමුණු වඩලා ප්‍රථම ධානයේ ද්විතීයික ධාන වශයෙන් ධාන ලැබලා ඊගාවට විපස්සනාවට හරවනවා. එතකොට මොකද කියන්නේ ප්‍රථම ධානයේ හෝ ද්විතීයික ධානයේට නැත්නම් සමාධි සසුත් ධානයට ගන්නවා ධානයේ සම වැඩිලා නැගිටලා පූර්ණ ආනාපානය දිහා බලන්න. හුස්ම රැල්ල විතරක් නෙවෙයි. හමේ මතුවෙන ආනාපානයේ වදින තැනම මතුවෙන සංනිවේදනය වෙන්න පුළුවන්. නැත්තම් හමේ පවතින ආව මේල ඇහ නෙවෙයි වැඩ කරන්නේ, කන නෙවෙයි වැඩ කරන්නේ, නාසය නෙවෙයි, දිව නෙවෙයි, හම. නැත්තම් හමේ උපය බව දැනගන්න පුළුවන්. එහෙම නැත්තම් ධානාංග වශයෙන් ඇත්තා වුණාම ධර්ම වෙන්න පුළුවන්. එතකොට පූර්ණ චිත්‍රයම බලන්න. ඒ පූර්ණ චිත්තේ බලන කොටස් Taman අරමුණු කරගෙන යනවා බලන්න. හැපෙන තැනමයි. ඒ උෂ්ම රැල්ල ඒ හැපෙන තැන වැඩි වීම නිසා ඇතිවෙනා වූ sannivedanaය මේ සම්පූර්ණ ක්‍රියාවලියටම හිත යොදනකොට ඉතින සම්මතියක් තියෙනවා. සම්මතියට අවශ්‍ය කරන උෂ්ම රැල්ලක් තියෙනවා. ඒ වගේම මෙතෙක් වෙලා අපි ප්‍රතික්ෂේප කරන්න හදාපු අනිකුත් සෑම ගති සිසිල් ගති කම්පන චංචල ඇති හැම මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන බව. එහෙම නැත්නම් මේ ධ්‍යානයේ මතුණා වූ ධ්‍යාන අංග නාම ධර්ම වෙන්න පුළුවන්. කොයි එකටත් හිත යොදල වඩාම ප්‍රකටදී හිත යොදාගෙන බලන්න. මෙනෙහි කරනවන් නම් මෙනෙහි කරන්නේ හුස්ම රැල්ලමයි අත්විලියු පිටවීම. නමුත් පූර්ණ චිත්තයට අවදි භාවයක් තියෙන නිසා සමත උපදේශා විදර්ශනා උපදේශ වෙනස්. මේ නිසා යෝගාවචරය කමඨා සුද්ධ කරනකොට තමන් සමත යෝගාවචරයෙක් නම් නිතරම මතක් කරලා දෙන්න ඕනේ මොනවා කතියරට කාපු ආවොනෙත් නැහැ අල්ලපු ගෙදර කරපු දෙයක් ඕනෙත් නැහැ අවශ්‍ය කරලා තියෙන්නේ හිතේ දුවේ නාටිකාකේදද මෙනෙහි කරන්නේ අතුල්ලීමද පිටේෙන්නේ මොනවද ඒක වැටුනේ එච්චරමයි අවශ්‍ය කරන්නේ මෙනෙහි කරනවන් නම් මෙනෙහි කරන්නේ හුස්ම රැල්ලමයි අතුල්ලීම පිටවීම. නමුත් පූර්ණ චිත්‍රයට අවදි භාවයක් තියෙන නිසා සමත උපදේශා විදර්ශනා උපදේශ වෙනස්. මේ නිසා යෝගාවචරය කමඨා සුද්ධ කරනකොට තමන් සමත යෝගාවචරයෙක් නම් නිතරම මතක් කරලා දෙන්න ඕනේ මොනවා කතියරට කාපු ආවොනෙත් නැහැ අල්ලපු ගෙදර කරපු දෙයක් ඕනෙත් නැහැ අවශ්‍ය කරලා තියෙන්නේ හිතේ දුවේ නාටිකාකේකද මෙනෙහි කරන්නේ අතුල්ලීමද පිටේෙන්නේ මොනවද ඒක වැටහුනේ එච්චරමයි අවශ්‍ය කරන්නේ. අත්‍යවම යෝගාචර භාවනාවදී අවශ්‍ය කරන්නේ එක්කලයි කම සාසෘත කරන අවශ්‍ය කරන්නේ චෙක් කරනවා. මේක නොතේරුම් කම නිසා වාක් යෝගාවචරය. ඒක කියනවා වෙනුවට නානා ප්‍රවිත්‍ර කතා කරන ඉතින් ප්‍රශ්න 15ක් විතර අහන්න වෙනවා. මොකද්ද කරන භාවනාව? අනේ මම මේ කරන්නේ අනපයි. මොකද්ද මෙනේ කරන්නේ? මෙනේ කරනවා. මොකද්ද මෙනේ කරන්නේ? ඉතින් ප්‍රශ්න කරන්න වෙනවා. ආස්වාද ප්‍රසාර දෙකක් මෙනේ කරනවා කියන්නේ මෙනේ කරනකොට කොහොමද ආස්වාද ප්‍රසාර? ඉතින් එතකොට අර අහල පහල තියෙන දේවල් ඇහිච්ච දේවල් කරපු දේවල් විස්තර ගොඩක් කතා කරන. මේ නිසා කම සංසුද්ධ කිරීමේදී හරියටම තමයි මේ සමත භාවනාවක් කරන්නේ. ආනාපාන හුස්මලට මෙනේ කරන්නේ. හිත යොදන්නේ මෙනේ කිරීම මෙහෙමයි කියලා ඒ ටික කියලා දෙන එකත් භාවනාවේ තියෙන 50ක් විතර. මේ තමයි හැමදාම තමට අසුද්ධ කරන්න ඕනේ. ඒක තමයි හොඳම ක්‍රමය. ඉතින් යෝගාචරය හොඳ දේවල් එකකන් ඉන්නවා කමට අසුද්ධ කරා. ඒ වැරදිච්ච දවසට කමට අසුද්ධ කරන්නේ නැහැ. ඒගොල්ල වෙන මොනවද අසුද්ධ කරන්නේ. ඉතින් ඒක නිසා කොච්චර දෝකල් යනවා. මොකද මූලිකව අවශ්‍ය කරලා තියෙන විශේෂ ධර්මයක් අවශ්‍ය මේක. අමතේදී අපි ලැබෙන අත්දැකීම් සියල්ලම අත්දැකීමට ලක් කරන්නේ ආරම්භණය විතරයි ගන්න. ප්‍රඥාප්තිය විතරයි ගන්න. මේ ප්‍රඥාප්තිය දිගටම එක දිගට එනවා නෙමෙයි. ප්‍රඥාප්තිය නෙමෙයි අනෙකුත් අතට එනවා. නමුත් යෝගාචරය පීරණි. තෝරෙමි, වෙන් කරමි. අර හුස්ම රැල්ලේ හිත පවත්නකොට බොහෝම ලේසි ළඟ. කියනකොට හුඟක් ලේසි. සම්මුතිය තමයි. ඒ මොකද හේතුව අනෙකුත් අර විදර්ශනාට ගැලපෙන විවිධ සංනිවේදන විවිධ ලක්ෂණ යෝගාවචරයට පහළ වෙනවා. ඒ පහළ වෙන සියල්ලම දැක්කට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක අදාළ නැති බව දැනගන්න. කමඨා සුද්ධ කරන එකක් කිව්වට ප්‍රශ්නයක් නැහැ. නමුත් තමයි දැනගන්නවා මේ කමඨාවට අදාළ වෙන්නේ ඉස්මරැල්ල. පුළුවන්. ඒුණත් සංග්‍රහලට වඩා කුණුසුම් ගති, සිසිල් ගති, කම්පන චංචල ඒ සංවේදන වැටෙන්න පටන් ගන්නවා. මට ආනබන හොඳයි නරකයි මේ සියල්ලම අදාළයි. ඉතින් ගියාට පස්සේ ඒ යෝගාවද විශේෂ අපහසුතාවයක් තියෙනවා. ඒ මොකද විපස්සනාවට ගත්තට පස්සේ අර සතහන් ආකාර හැදෙන ගතියක තියෙනවා. සංවේදන වලට හිතියොදලා බලන්න හිතියොත් ඒ උණුසුම් ගති සිසිල් ගති නායද සිද්ධ වෙන්නේ බොළුව මැදද සිද්ධ වෙන්නේ කඳ මැදද සිද්ධ වෙන්නේ කියන කමතක වෙන. මේ ගති විතරක් විතරයි. සම්පත ගති, චංචල ගති, උණුසුම් ගති, සිසිල් ගති. මේ දිගේ විතර ගන්න ගියාම යෝගාවචරය හොඟාක්ලා හිතනවා මගේ දැන් එක්කෝ සතිය කැඩිලා එනිසා සමාධිය කැඩිලා එනිසා අද කමට අසුද්ධ කරන්න ඕනේ හෙට මේ සතහන් ආකාර මතුවෙන කම්ම බව රැකගන්න. ඒ කියන්නේ කරත්තේ ඉස්සරහින් කියලා ගුණා පිටිපස්සෙන් කියලා හොඳ තෝරම ගුණාට කරනවා පිටිපස්සෙන් පිටිපස්සට යන්නේ. ඉතින් ගමනක් නැහැ. සිතා මේ විපස්සනා යෝගාවචරය දැනගන්න ඕනේ. මේ එන ආරමුණු මේ මම දකින්නේ අර ආරම්භණය නෙවෙයි. දැන් ద్వාරයක් සදුපපන්නයක් කියන අනිත් දෙක මට මේ හොඳට විතරයි. ద్వාරය ඇතිවෙනව කම්පන චංචල ගති වලට සංවේදී බව. මේ කම්පන චංචල ගති ඔක්කොම දකිනකොට කිසියම් සතහනක් ආකාරයක් නැතුව. සිතා සම විපස්සනා යෝගාවචරය මුලදිම පටන් අර ගන්නකොට අපි ආනාපාන ධීතය කරනවා පිම්බේ නැතිනම් ධීතය කරනවා කියලා කියන්නේ සාඝාන ආකාරය බලෙන් හඳුනනවා කියන එක. ඒ මොකද හිත විවිධාකාර අරමුණ දිගේ යනකොට සංස්කාර කොටසක් පමණක් වෙන් කර ගැනීම සඳහා උදරයේම හිත යොදන්න පින්දීමම බලන්න හැකිලිමම බලන්න කියලා එහිම යොදවන්නේ තමයි විශේෂයේ කොටුපත් කරගන්නයි. පසු කරගත්තට පස්සේ ඒක හොඳට මෙනෙහි කළා නම් බොහෝම ඉක්මනට ඒ සතන් ආකාර ගැළවිලා යනවා ඉක්මවලා යනවා. එතකොට තමයි විපස්සනා යෝගාවචර විපස්සනා වැටෙන. එතකම් ඇත්තටම සමතේ තමයි. සතන් ආකාර පවතින සාහකලිත සමතේ කියන්නේ සමතේක අවශ්‍යයි. නමුත් ඒක ඉක්මන සම්පාදනය වුණාට පස්සේ දැන් හිත සතන් නැහැ, ආකාර නැහැ, කිම්බීම ඇකිලිම අතර වෙනසක් නැහැ, නැත්තම් ඇතුළෙන් පිටීම අතර වෙනසක් නැහැ. ඒ සත්‍ය දකින්නම දැනගන්න ඕනේ මේ හිත දැන් විපස්සනාට වැටෙන්නයි හදාගන්නේ. එතකොට විශාල වීර්යයක් අවශ්‍යයි. විශාල මෙනෙහි කිරීමක් අවශ්‍ය වෙන අතරක් නැර මෙනෙහි කරන්න. කිසිම හිතවිල්ල මේක සාමාන්‍යයෙන් මේක විපස්සනා මේක නාම රූප පරිච්ඡේද පච්චේ පරිකල් මොනම විකාරන්නේ කාර්යයක්ක් නැතුව විකතෝම භාවනා පාසන් සීක්‍ර මෙනෙහි කිරීමක් ඇති කළොත් ඊට පස්සේ තමයි අර කියන චිත්ත ඒකාග්‍රතාවය ක්ෂණික චිත්ත ඒකාග්‍රතාවය කනමැත්ත පිටික සමාධි ඇති වෙයි. කනික සමාධි කියලයි මේකට පසු කාලීනව දීලා තියෙන නම. ඒ කනික සමාධියට හේතු වෙන්නේ මොකද? සංස්කාර අරමුණු සතහන් ආකාර නැති නිසාම සීග්‍රේ වෙනස් වෙනවා. ඒ සීග්‍රේ වෙනස් වෙද්දී ප්‍රත්‍යක්ෂයක් මේක හොයන්නත් බෑ, හිතේ දාන්න දෙයක්වත් නෑ. එනිසා යෝග අවශ්‍යය ඒ චිත්තක්ෂණේ තමන්ගේ හිත කියන්නේ මේකේ කියලා වහ වහ දැනගන්න. ආස්වාද ප්‍රසවාස කරනකොට නැත්නම් දෙන්නේ නැති උතුල උරුසුම් ගති, තද ගති, මෙලෙ ගති, කම්පන ගති, චංචල ගති බොහෝ පාර වෙනවා. ඒකක්වත් මෙනෙහි කරගෙන ඉන්න බෑ. මෙනෙහි කරන්නේ තින් වෙනවා, හැකිලෙනවා. ප්‍රත්‍යක්ෂයමයි මෙනෙහි කරන්නේ. නමුත් බලන්නේ දකින්නේ උත්සාහ කරන්නේ එහියත් ආවේ භාව ලක්ෂණ, ස්වභාව ලක්ෂණ නැත්නම් ඒ ගති වල. ඉතින් මේක ක්‍රමික සිද්ධෙන හැමදාම පටන් ගන්න කවදාකවත් භාවනා කරපු කෙනෙක් වගේ උදේට ඒ දිවද තින්දී නැතිවෙනවා. නැත්නම් නාසිකාවේ දිවද ආශ්‍රද ප්‍රසවාසයේ. නමුත් ඒ සුළු බලානිනකොට බොහෝම කන්දරයට භාවනා කරපැත්ත බොහෝම සුළු වේලාවකින් ඒක හොඳට ක්‍රියාත්මක වෙලා විපස්සනා ලේට වැටෙනවා. ඥානවත් එක්කම ඒ අරමුණ ශීඝ්‍ර වීම, ඒක ශීඝ්‍ර වීම, ඇතුළෙන් පිටීම දෙකේ වෙනස නැතිවීම කියාගන්න බැරි තත්ත්වයකට පත් වීම සතන් ආකාර හැලියාම ඒ විපස්සනාමය හැවහැලීමක්. මෙන්න මේ හැවහැලුවට පස්සේ අර සමථ සමාධියක අවශ්‍යතාවයක් තේන්නේ නැහැ. එන මාත්‍ර වශයෙන් මේ සමාධියක් ඇති වෙනවා විපස්සනා සමාධිය කියලා මේකට කියනවා. මේකට බොහොම ලස්සන සම්පූර්ණ මේක විරුද්ධ අදහසක් මේ පසුගිය දාසික පොත්පත් කියනකට මට ලැබුණා. මේ ලෝක ඉස්ලාම ආගම් ඇති වෙනකොට මේ කියන ධර්ම කාරණාවලි බොහොම ගැඹුරු රහසක් කියන නිසා මනුෂ්‍ය හිතුවා මේ මුළු ලෝකයයි මමයි මැව්වේ ඉතා ගන්න බැරි අතිබල සරුවත්‍ය සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ දෙවියන් වහන්සේ කියනවා. නැත්නම් මහා කරුණාවක් තිබ්බා. අන්නේ දෙවියන් නම් තමයි ලෝකෙ මැව්වේ. පස්සේ බලනකොට ඉරත් දෙයියෙක් වාගේ, හඳත් දෙයියෙක් වාගේ, අහසත් දෙයියෙක් වාගේ, වලාකුළත් දෙයියෙක් වාගේ, අකුණත් දෙයියෙක් වාගේ, ගහත් දෙයියෙක් වාගේ, මලත් දෙයියෙක් වාගේ. ඔහොම බලනකොට බොහෝ දෙවිවරු ලෝකේ ඉන්නවා. ඒ දෙවිවරු තමයි මේ මහා කරුණාව මෙව අපිට කරලා දීලා තියෙන්නේ. අන්නේ දෙයියන් ඇදහිමේ ඕන විමුක්තියට යන්න පුළුවන් ඔබ පඬිතුකම් කරලා. කියලේ මානසෙන්ට බොහෝම අනුකම්පාවයි මෛත්‍රී අර රණ්ඩ බබාට සූප්පක් දුන්නා වගේ නලවලා පරක් කරගෙන ඉඳලා තියෙනවා. පහුවෙනට බලාන යනකොට මේ බහුදේව කතාව කියේදී දාර්ශනිකෝ මේකේ කියලා කෝ නැහැ එකම දෙයියා. ඒ දෙයියාගේ ආකාර ස්වරූප තමයි තියෙන්නේ රැස්සා වූ ආදි වශයෙන්. ඒ නිසා ප්‍රධාන වශයෙන් එකම දෙයියා ඉන්නේ. ඒ දෙයියට මනුෂ්‍ය ස්වරූපයක් තියෙනවා. උත්කලික දෙයියෙක්. හැබැයි සර්වබලතා හැම තැනම ඉන්න උඹලා රවල් කෙරුවක්, රැහැ කෙරුවක්, සොරෙන් කෙරුවක්, එළිමිණ කෙරුවක් දෙයියන් පේන. ඉතින් බොරු කරන්න එපා. ඇදහුවොත් ඒකාන්ත සත්‍යයක්. දෙයිය ඇදහුවොත් ඒකාන්තම වර්ගයට යනවා. නොඅද ඇව්වොත් මරණෝත් එදියරි සදාකාලික අපායට යනවා. ඒ අවසාන විනිශ්චය දෙයියන්ට කරනවා. මේක කරගෙන කරගෙන යනකොට දැන් ඔප්පු වෙන කාරණා දිහා බලන යනකොට මේ දේවවාදීන්ද සිද්ධ වුණා. මේ දෙවියන් වහන්සේ ප්‍රඥාක්තියක්ද පරමාර්ථයක්ද කියන සත්‍යෙට දාර්ශනිකව මුහුණ දෙන්නේ. ප්‍රඥාක්තියක් කියනත් කිව්වා, පේන්නේ නැති බව උනාට දෙවියන් වහන්සේගේ ස්වරූපයක් තියෙනවා. උනාට ඇවිදින්න පුළුවන් මේ ලෝකේ මිනිස් ජීක ස්වරූපෙදී. හැබැයි සර බලලා මරණයක් නැහැ පැවැත්මක් තියෙනවා දැන් ඉන්දියාවේ පැත්තේ බල්ලවත්ව එන්න පටන් අරගත්තා මේ බෞද්ධ සංකල්ප නිසා ඒ මොනවාක්වත් නැහැ මෙහෙම දෙයක් නැති බව පැහැදිලිවම ඔප්පු කරන්න පුළුවන් නාම රූප පරිච්ඡේදයන් පස්සේ පරිකාණාන දෙකෙන් හොඳටම ඔප්පු කරන්න පුළුවන් එහෙම ස්වභාවයක් නැහැ කියලා නමුත් ඒගොල්ලෝ කියවා ඒවා ආත්මීය අත්දැකීම් ඒවා පොදුවේ පෙන්වන්න බෑ ඒ නිසා පොදුවේ ලක්ෂ්‍ය දෙවියන් වහන්සේ ඉන්නවාමයි කියලා මේ කරගෙන කරගෙන යනකොට මේකට සම්බන්ධ ආගම් කීපයක් තියෙනවා ඒ Hindu ආගම දේවවාදයයි කර්මවාදයයි දෙකම පිළිගන්නවා දේවවාදයේ විතරක්ම පිළිගන්න ආවෝය Hebrew ආගම නැත්නම් Judaic ආගම කියනවා Hindu ආගමේ Muslim ආගම කියනවා Catholic ආගම කියනවා තුන් දෙනා පටන් ගත්තේ Abraham ඒබ්‍රහම් ඔක්කොගේම මූලිකය. එතන තුන් දෙනා ඒබ්‍රහම් අදහන. නමුත් ඊට පස්සේ ඇති වෙච්ච සාන්තුවරු නිසා තුනකට කැඩුණා. ජේසුස් වහන්සේ අදහන කට්ටිය නව කතෝලික වාදයට. මොහමඩ් අදහන කට්ටිය මුල්ම ඒබ්‍රහම් ගෙන්දම ඔක්කොම පැතිරලා එන්නේ. නමුත් ජේසුස් අදහන කට්ටිය කතෝලික ආගමට වැටුණා. මොහමඩ් අදහන කට්ටිය මේ මුස්ලිම් ආගමට. මුස්ලිම් ආගමේ පැහැදිලිවම කියනවා දෙවියන් ආශ්‍රිත ස්වරූපයක් තියෙන පුද්ගලිකයි මහා කාරුණිකයි. කතෝලික ආගම මේ තුලේ දවසින් දවස මේ අදහස අලුත් වෙලියා කරා. අලුත් වෙලියා කරන යනකොට ඒකේ විශාල සාන්තුරු දිගින් දිගටම පහළ වුණා මුස්ලිම් ආගම කියනවා ඊට පස්සේ සාන්තුරු පහළ වෙන්නේ අවසාන සාන්තුරේ තමයි මොහොමේ. මොහොමේ ඊට පස්සේ කවුරුත් නැහැ. ඊට පස්සේ එනවා නම් මරන්න ඕනේ. කවුරක් අද ඔක්කොම බොරු කාරයෝ. නමුත් ඉතින් කිතුම ආගමේ දිගටම පැතිරෙනකොට මෙන්න මේගොල්ලන්ට මේ ප්‍රශ්නේ ආවා. දෙවියන් වහන්සේ ප්‍රඥාත්‍යද පරමාර්ථයද කියන එක. මේකදී ඇතිවිච දෙන්නේ අදහස් කරා. දෙවියන් වහන්සේ කියන එක පාරමෞතිකයි පරමාර්ථයි. උන්වහන්සේ තුල තියෙන පැවැත්ම පමණයි සත්භාවයේ තියෙන ප්‍රේමයේ තියෙන. උන්වහන්සේට පුද්ගලිකත්වයක් නැහැ. ඒ නිසා ගලක තියෙන සදගතිය දෙවියන් වහන්සේ තමයි. වාතයේ තියෙන කම්පන ගතිය දෙවියන් වහන්සේ තමයි. ඉන්ද්‍රයේ තියෙන උණුසුම දෙවියන් වහන්සේ තමයි. ජලයේ තියෙන සෙත භාවය දෙවියන් වහන්සේ තමයි. උන්වහන්සේ ඒක මේ මනුෂ්‍යකගේ අනුකම්පාවෙන් පැවැත්ම සබලා ගන්නවා. ඒ ගලක තියෙන තද ගතිය කියන එක කවදාකවත් මැරෙන්නේ නැහැ. වාතයේ තියෙන කම්පන ගතිය කවදාකවත් මැරෙන්නේ නැහැ. සෙතගත මේ තේජෝ ගතිය ඇලෙන ගතිය කවදාකවත් මැරෙන්නේ නැහැ. සදාකාලික පැවැත්මක් මේවට කියනවා. හැබැයි ප්‍රේමයක් තියෙනවා. මේකේ සාමත් ප්‍රබුද්ධ අදහසක් වඩපත් වෙනවා. මේකේ කියන්නේ දෙවියන් වහන්සේ පරමාර්ථයක් කියලා. මේක බුද්ධ ආගමේ දක්වන මේ විදර්ශනා අරමුණ සහ සමත අරමුණ කියන අපි ගත්ත ප්‍රත්‍යක්ෂ අරමුණ සහ විදර්ශනා අරමුණ කියන එකේ විදර්ශනාවට බොහෝම සමාන ලක්ෂණ පෙන්වන්න පටන් ගත්ත නිසා විද්‍යා ලෝකයේ කල්පනා කරන ඇත්ත බොහෝම සාදරයෙන් මේක බාරගත්ත. හැබැයි මේ කියන අදහස ඇත්තෝ තාම දේවවාදී. පස්සේ හොඳට කල්පනා කරලා බලන්න මේ වෙනකොට අර කලින් කියව දෙයියන්ම කට්ටුයි. උත්තිනිතේ කියන කතා කරන්න බෑ. ඒක නිසා බයිබලයේ පටන් ගත්ත මුල්ම දේශකයන් වහන්සේන මෝසෙස් සඳහන් කරපු පුද්ගලික දෙයියද අපි අදහන්නේ. එහෙම නැත්නම් මේ රොබින්සන් වාගේ බැලකදී පහළ වෙච්ච සාන්තුවරු කියනව පරමාර්ථ දෙවියේ අදහන්න කියන එක අද කතෝලික සභාවට බරපතල ප්‍රශ්නයක්. මේකට ඉත පැහැදිලි වෙනවා එන්නේ එන්නේ දෙවියන් වහන්සේ මේ වගේ සදාතනික ධර්මයක් කියනවා නම් බොහොම ප්‍රබුද්ධයි. සදාකාලිකයි. ගලක තියෙන කදගතිය සදාකාලිකයි. ඒක පිළිබඳව කාටවත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක තර්ක කරන්න බෑ. ඒක ආගමක් කරගන්න බෑ. එතකොට අර පෞද්ගලික දෙවියන් වහන්සේ මේ නිසාර කාලින කලින් අදහස් කල කරපු ඒ සාන්තුරුන්ගේ අදහස් ගන්න නැත්කෝ ඔබතුමන්ලා මේ කරපු වැඩින් අපේ ආගම සම්පූර්ණ විනාශය. මේ දෙවියන් ආදි කියන සදාකාලික දෙයක් සත්භාවයක් ප්‍රේමයේ තියෙනවා. මේ කියන්නේ මහා කරුණාවයි මහා ප්‍රඥාවයි. මහා කරුණාවයි මහා ප්‍රඥාවයි ඒක පුදුලිකරණය කරන්න බෑ. එනිසා මේ මනුස්ස දාර්ශනිකව හරි. නමුත් දේවවාදයට වදි. මින් මේක තමයි අද සමත කාලින්ද වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ අල්ලාගෙන තියෙනවා මේ ප්‍රඥාක්තිය. සතහන් ආකාරය. නමුත් මේ ප්‍රඥාක්තියන් කියලා විදර්ශනාට වැඩෙනකොට අර සතහන් ආකාර නැති වෙනකොට මොකද්දෝ පාළුවකියක් දැයි. ඉතී මුඩු පුරනවා කෑ ගහනවා සමතේ අත්‍යවශ්‍යයි. සමතේ නේ අවශ්‍ය කරලා තියෙන්නේ සමාධියයි. ඒක සමතෙන් ගන්නත් පුළුවන් ඒක විදර්ශනායෙන් ගන්නත් පුළුවන් සමහරුන්ට මේ සමතේ වලින්නේ දෙහිම සමාධිය ගන්න පුළුවන් විදර්ශනා යත් දුන්න පටන් ගන්නකොට හැම දෙයක්ම මේ වගේ වෙනස් වෙන ගැතියි ඒක සදාකාලයි නැත්නම් වය ලක්ෂණ උපස්ථානයකත් සං කියන විදිහට වය ලක්ෂණයම අරමුණු කෙරුවොත් දකින් ලකින් දේ වය ලක්ෂණය දකිනකොට ඒත් අර චිත්ත ප්‍රීතිය පහළ වෙනවා ප්‍රමෝදේ පහළ වෙනවා පස්සද්ධිය පහළ වෙනවා සුඛේ පහළ වෙනවා ඒක සමතේකින් නැත්නම් අපි කියන විදිහට අඥාපි අරමුණකින් පටන් අරගෙන ඊට පස්සේ විපස්සනා ධාරව ලඟා ගන්න පුළුවන් කිලිම විපස්සනා ගන්න පුළුවන් ඉතින් සා බුදුහාමුදුරුවෝ කියන්නේ කොච්චර උත්තරමේද කියලා කල්පනා කරලා අරහත් අර ඔක්කොම වටෙන් කරපව කරගෙන කරපවන කරපවන දෙවියන් වහන්සේ කියන්නේ පෞද්ගලික ආත්මයක්ද මහා කරුණාවක් තියෙන අය සදාකාලිකේ සතතෝ භද්‍රයේ සදා සතෝ භෞමිකේ කියන කියන්නේ ඇවිල්ලා අද මේ එලිබිට නාදේ වණන්න කොට එකක් වෙන පිළිගන්න වෙලා තියෙනවා දිවෙනාදී කියලා කියන්නේ කරත්ම කලක තියෙන සදගතිය වාතයේ තියෙන කම්පන ගතිය ඕකට දේවත්වයක් ආරෝපණය කරන්න ඕනේ නෑ බුදුරජාණන් වහන්සේ මේක දේවත්වයක් ආරෝපණය නොකර අනාත්ම ධර්මෙත් පැහැදිලිව ඔප්පු කරන්න පුළුවන් මෙන්න මේ தත්ත්වෙටපත් වෙන්නේ ලෝක ආගම් වලින් ඉතාම සුළු කොටසක් ඒ වගේ තමයි භාවනා යෝගාවතින්ගේ ඉතාම සුළු කොටසක් තමයි අනේ මේ සතහන් ආකාර පන්නලා විපස්සනාවෙන් යන්න පුළුවන් කියන කදායි සතහන් ආකාර නැති වෙනකොටම මේන කුලප්පුව ආත්මවාදී කුලප්පුවක්. ඒක නිසා සමත මේ කලින් පැවතිච්ච බුද්ධ ආගම කලින් පැවතිච්ච ආගම් වල මුදුනේ සිසිින් ආදලා හිටිය කවදාකවත් ඉමන් සාක්ෂාත් කරන්නේ නැහැ. සාක්ෂාත් කරගන්න බැරි වුණා මොකද එයත් කිව්වා මේ විදිහට අනුකම්පා කරලා අපිට ධ්‍යාන ලබා දෙන්නම් ඒ කාන්තේ මේ ඉස්සරන් වහන්සේ තමයි. නැවම් කාර් දෙවියන්ගේ දෙන මහා කරුණාවට තමයි මේක අපිට හරියේ. ඒ නිසා සමතේ හරියන්න දේවවාදී වෙන්න පටන් ගත්තා. මෙතියද සරුවත්යන් වහන්සේ කරපු විප්ලවය සරුවත්යන්. උනාට පැහැදිලිව පෙන්නලා දුන්නා ඒ වගේ දේවවාදී අදහසක් හෝ ඊශ්වර නිර්මාණවාදී අදහසක් නැතුව ඕනම සමත අරමුණට හිත යෙදුවොත් ධ්‍යාන ලබන්න පුළුවන්, අභිච්ඡ ලබන්න පුළුවන්. නමුත් තාම ඒ අල්ලගත්ත අරමුණ දෙක පහළ වෙනවා. අරමුණ ඉක්මවන්න වෙනවා. අරමුණේ සතහන් ආකාර ඉක්මවලා ඊ අරමුණේම පවතිනා වූ අනිත්‍යතාවයට හිත දානවා කියනකොට තමයි ඔන්න මේ විපස්සනාවේ මේ සංතති ලක්ෂණ හිත වැඩේ. මෙතෙන්ද යනකොට අර බොඩ බිම කෙදුම් මිනිස්සේ කුරුවට කොට වෙන්න වාගේ. බිම දිගේ ගිය ආගන්තරාවක් අහසට ගන්නකොට වගේ යම් කිසි විදියකට ඔක්කාර ලකුණු පහළ වෙනවා. යම් කිසි විදියකට අනිශ්චිත භාවයේ පෙරඳ ලකුණු පහළ වෙනවා. ඒකයි කිව්වේ හොඳ සීලයක් පිළිව ගන්නදී කියන්නේ. මුදේ සදාචාර පද්ධතියක පිළිදලා සමතයක් ඇතුව මෙතෙන් දෙන්න පුළුවන් සමතයක් නැතුව සමාධිය තුලින් මේකට යන්න පුළුවන් ඒ සමාධිය තමයි කියන්නේ ෂණ මාත්‍ර සමාධියක් කියන්නේ. ඒක සූදානම් වෙන්න වෙනවා ප්‍රඥාක්ති අරමුණක් උනක් කමන්නේ සංස්කාර අරමුණක් උනක් කමන්නේ අධ්‍යාත්ම උනක් කමන්නේ ඒ එනේන අරමුණේ මෙන්න මේ හරි කොටස සමතේ ආනාපාන කරන හුස්ම රැල් දෙක කියන්නේ හොඳයි ඒක ප්‍රශ්නයක් නෑ ඒක බල ගන්න. සමේදී සංවේදී භාවය දෙක කියන්නේ හොඳයි ඒක ගන්න. සංවේදී භාවයෙන් දැනෙන උණුසුම් සිසිල් ගැති කියන එක ගන්න. එච්චරයි. මට මේක නැවත නැවතත් හුස්ම රැල්ලටම යා යුතුයි කියන නම් යා තම තියෝග අවශ්‍යයි. මේ තුනටම සමෝසේ සලකනවා නම් විපස්සනා යෝග අවශ්‍යයි. කොච්චර සුනි කොච්චර සියුම් වේදද තියෙන්නේ. නමුත් මේක මනුස්ස හිත කල්පය. කවදාකවත් ත්‍රිසංගිත අල්ලන්න බෑ. කවදාකවත් චක්ෂිසුත ප්‍රේතයකට අල්ලන්න බෑ. කවදාකවත් මිත්‍යා දෘෂ්ටියකට අල්ලන්න බෑ. නමුත් මනුස්ස හිත අල්ලන්න පුළුවන්. ඒකටත් එන්න අර කියන විදිහේ ලොකු සීලයක පිටන්න ඕනේ මේ විපස්සනා සඳහා සමාධිය අවශ්‍ය බව තේරුම් ගන්න. නමුත් ඒක සමතේම විය යුතු නෑ. සමතේ වෙනවනම් සුඛ ප්‍රතිපදාවේ යන්න පාරක් කියන බවත් අපි පිළිගන්න. මෙල විදිහට කියනවනම් සම්පාද සදින්දයේගේ තුල සිදුවෙන මේ ක්‍රියාවලදී සංකේති වලදී අපිට අරමුණ ద్వාරය සදුබපන්නේ කියන මේ තුලින් කොයි එකෙම උත්තරේ පටන් ගන්න පුළුවන්. නමුත් වඩා සාධාරණයි අරමුණ ඉස්සර කරගන්න එක. ඒක අපිට සමත සමාධියක් ඇති කරගෙන ඉස්සරහට යන්න පුළුවන් ඒක සුඛයි. අනිත් ඒවා නැත්තේ. මෙන්න මේ වෙනස තමයි මේ මෑත කාලේ බුද්ධ ආගමේ නැත්තම් මේ භාවනා ලෝකේ හෙදි කරගත්ත දේවල්. මේ හෙදි කරගත්ත දේවල් බුද්ධ ආගම විරුද්ධ දෙයක් කියලා හෝ අර කතෝලික කට්ටියන් කියනවා ඒක වෙනද පරමාර්ථ ධර්මයක් කියුවාම මේ මූල ධර්ම වල විරුද්ධයි. අපේ ධර්මය ගොනු කරන්න බෑ. මොකද ධම්මපද ගාථාවල සුජානසුන්ද ප්‍රහාදිනු විස්තර කළා කියලා තියෙනවා. හැම සූත්‍රයකම හොඳට විස්තර කළා තියෙනවා. අර සංවිතනිකාය සඳහන් කළා තියෙනවා අත්ති භික්කවේ සමාධි නිමිත්තන් අධ්‍යග්ග නිමිත්තන්. අපිට මේ අරමුණක් භාවනා කරනකොට සමාධියට බර සමාධිය පිළිබඳ නිමිතිත්‍ය උස්ම ගන්නකොට උස්ම ගන්න සමාධි නිමිත්ත. අභ්‍යග්ග නිමිත්තක් කියන වචන පාවිච්චි කරලා දිනු අර්ථකට නෙමෙයි. ඒක හොයලා බලනකොට වෙන්නේ එච්චර සංකීර්ණ නොවු විපරීත නොවු නිමිත්තක් කියලා. ඒ කියන්නේ ඉන්ද්‍රිය ගෝචර தත්ත්වයට යනකම් ගියේ නැති දැනීමක් තියෙනවා. උස්ම ගන්නකොට දැනීම තියෙනවා. නමුත් ඒක භාවනා කරලා හුඟක් කල් ගියාට පස්සේ දෙන්නේ උස්ම ගන්නකොට දැනීම එනකොට ඇතුල් වෙන පිට වෙනවා කියලා වෙන සත්‍යක් නෑ. ඒ දන්නවා විතරයි උස්ම ගන්න බව දන්නවා. හිමීම හැකිලිමෙත් ඒකේ. හිමීම හැකිලිමේ වෙනසක් නෑ. කොතනද සිද්ධ වෙන්නේ කියන්න බෑ. නමුත් හිමීම හැකිලිමේ ලකුණක් බව දන්නවා. ඉතින් මේකේ හොඳට හොයලා බැලුවොත් මේ කියන්නේ මේ විපස්සනා නෙමෙයි. එහෙම නැත්නම් ద్వාරය හෝ සතුටුපන්නේ පිළිබඳ ගන්නා වූ මේ අරමුණු කර ගන්නා වූ ගතිය. ඉතින් ඒ නිසා මේක යතගිය බව හැබැයි. නමුත් කොච්චර තරම් සමතද කරනවා කරා සමත සමාධිය ගත්තත් මෙන්න මේ කියන අරමුණේ අනිත්‍ය දුක්ඛනාත්ම පැහැදිලි කර ගන්න නැතුව නම් විපස්සනා ධ්‍යානට බැරි බව ඒක නම් ඉතින් බොහෝ ප්‍රසිද්ධ පිළිගත්ත ලොකු ප්‍රබුද්ධ මතයක් පෞද්ගලික. නමුත් ඒ සඳහා යන මාර්ගයේදී සුද්ධ සමතය පිළිබඳව සුද්ධ නැත්නම් විපස්සනා පිළිබඳව මේ දෙක ඇති අවුල මේකෙම හොඳට විවේක බුද්ධිය නොබලපු එකේ දුර්වලතාව. එහෙම දැක්කත් සමත ඉතිරිපත් කරන චරිත කියන ඒ අත්තන කවදාකවත් විපස්සනාට හරියන්නේ නැහැ. ඒ වගේම තමයි සමත නෙමෙයි විපස්සනාට හරියන කරද්දත් ඉන්නේ අත්තන කවදාකවත් ඒ අර ලක්ෂණ උපචාර ධ්‍යානෙ මිස ආරම්භ උපචාර හරියන්නේ. ඒක හොඳට කර්මස්ථානාචාර්යවරයා විතරක් නෙමෙයි මේ ධර්ම දේශනා කරන එකෙන් කර්ම සාකච්ඡා වෙන අදහස තමයි සමනුත් ඉදිරියට සැලකිලිමත් වෙන්න ඕනේ මේකේ ක්‍රම වේදේ විවිධයි. ඒ විවිධ ධාරේ අපි දැනගන්න නම් මේ භාවනාව කොතනින් හරි පටන් ගන්න. හැබැයි අපි මේකමයි කළ යුත්තේ මෙහෙමයි කියලා කොටු කරගෙන ගත්තොත් ඒක අර දේවාදී අදහස් වල කියන වගේ මාව අදහව සදාකාලික වර්ගයේ මාව අමතර කෙරුවොත් එහෙම සදාකාලික අපාය කියුවාගේ අර මිනිස්යාගේ අර නිදහස් චින්තනයට බාධා කරනවා. මෙන්න මේ නිදහස් චින්තනයේට ප්‍රධාන වශයෙන් සාකන ප්‍රධානම දේ තමයි විපස්සනා. අනිකුත් හැම කොටස් වලම සතු භාව තියෙනවා. ඒකයි ඒකට අනිත්‍ය දුකනාත් දක්වන්න බැරි. සෝතේ ඉඳාචින්තන මුදුවර පැහැදිලි වෙනවා හොඳ සම්පත සමාධියට ආවා මේක උපදේශනා දුකම් ප්‍රසිද්ධ කරනවා සමාහිත වික්‍රේ යථා භූතං ඥානාති පස්සතු අනේ සමාහිත භාවයේ සමතයෙන්ම ගන්නවාද විපස්සනායෙන් ගන්නවාද කියන එක ඒක එකෙක් කරලා බලනවා තේරුණා නිසා මේ සමාධි සම්බොජ්ජංගේ පිළිබඳව විස්තර ඔය හැම දෙයක්ම කඩලවන්න හැබැයි පැද්දුම් අරින්නේ සමතයෙන්ම තමයි සතුන්ගේ සමාධියම තමයි. ඒ නිසා යෝගාචරය තේරුම් අරගන්න ඕනේ අපි මනුස්සත්වයේ පටන් ගත්ත ධර්ම තමයි ඉන්නේ. භාවනා කළ ආවෝද කෙරුවොත් ඒකේ අවසාන කෙලවරට යන ওই දෙක අතර මහ වෙනසක් නැහැ. වෙනස තියෙන්නේ ආවෝදේ. මේ කාරණා කාරණා වෙන්කොට දැනගැනීමේ ශක්තිය. මෙන්න මේක තියෙන්නේ මනුස්සයෙන් පමණයි. දැන් අපි අදිස්ථාන කරගනිමු මෙච්චර ලස්සන මේ වගේ ධර්ම. අවඥා කාලේ ඉඳලා බැලුවත් අවුරුදු 2500 ගණනක් අද විස්තරව පවතිනවා. අපි ඒ සඳහාම කැප වෙලයි මේ ගත කරන්නේ. නමුත් අපතොල සෑම කෙනෙක් තුළ මේක පිළිබඳ යම් ආකාරයක පැටලෙල්ලක් තාම හිතේ තියෙන. ඒ වෘත්ති දවසට අනාත්මවත්. පරිණිරවාණ. ඒ ගමනේ අපි තේචාමේ හැම කරන අපේ භාවනා වැඩපිළිවෙලක්ම ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ධර්ම හදාරීමක්ම මෙන්න මේ පැටලෙල්ලෙන් දහගන්න පිණිසයි. නමුත් පැටලෙල්ල බැලුව ගමන්ට පොඩි එකක් නෙවෙයි. නමුත් අපි විතර මේකට උරදීලායි දී කටයුතු කරන පිළිසක් නැති නිසා අපිට ගොඩක් සතුටු වෙන්න පුළුවන්. අන්න ඒ සඳහායි මේ සමදේ සම්බන්ධ මේ ධර්ම කොටස් ඉදිරිපත් කරේ. භාවනා කරන යන අයද තමන්ගේ ගමන්පතේ පහදලා කරගන්න. ඒ තුලින් මේ සමතයක් සමාධියක් ඇති කර ගන්නත් මේ ඇයි අපි ඉදිරිපත් කරගත්ත ධර්ම කොටස් හේතු වාසනා වේවා. ඒ යථා සමාහිතව වූ හිතකින් යථා වූ ඥාන ධර්මයේ පහළ වේවා කියලා ප්‍රාර්ථනාවෙන් අදට ජීවිත ධර්මයේ කොටසේ අභිමතේ සමාප්ත. ඉතාවතාචනම්මී සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති විද්‍යා
එත්තාර්ථාජනම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සද්දී භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියක් එත්තාර්ථාජනම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සද්දී සත්තානුමෝදන්තු ආකාශත්තාජ බුම්මච්ඡා දීවානාගා මහිත්‍තිකා කුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසන ආකාශත්තා ච භුම්මත්තා දීවානාගා මහිද්దికා කුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශන ආකාශත්තා ච භුම්මත්තා දීවානාගා මහිද්దికා කුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මන්තරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතියෝ